මහරහතන් වහන්ස මම මේ ප්‍රශ්න දෙකම එකට අහන්නම්. මං තැනකට ගියාට පස්සේ මේ දෙවියන්ට පින් දෙන්නකොට ඥාතින්ට පින් දෙන්නකොට මේ අත් දෙක මේ එකට එකට තිබ්බට කමන්නේ නැහැ. නමුත් මේ මහපට ඇඟිලි කිට්ටු කරන්න එපා කියලා මේ එහෙම එකක් කිව්වා. ඒ එක ප්‍රශ්නයක්. මේක මේ පොඩි ප්‍රශ්නයක්.
ඒ වයිකින් මෙහෙමයි, අත් දෙක මෙහෙම කරන්නයි හොඳ නැත්තේ, මෙහෙම කරන එක හරි. නෑ ඉතින් එහෙම කළත් නොකළත් එහෙම ලං කරන නැතුවට කමන්නේ, මෙහෙම කළත් හරි.
එහෙමයි. දැන් මමත් දැන් අරිහතුන් වහන්සේ කියලා කිව්වා. මේ ආරාමයට එනකොට ආවට පස්සේ තමයි මම දන්නේ මේ මේ රහත් අරහත් කියන එක මොකද්ද කියන්නේ.
මේක දැන් ඇත්ත වශයෙන්ම බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවේ බුද්ධ භාෂිතේ බුද්ධ වචනේ තියෙන්නේ අරහත් අරහං අරහතෝ මිසක් අයන්න තියෙනවා. රහ බැලීම අත්තරලා. නමුත් ඒ අරහං අරහතෝ අරහත් වචන සියල්ලම සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට අයන්න කපලා රහත් රහතුන් වහන්සේ රහත් මේ වැරදි වචනයක්. ඒක බුද්ධ භාෂිතයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වචනයක්. මේ බුද්ධ භාෂිතය බුදුහාමුදුරුවෝ දේශනා කළා සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධම්. මේකේ වචනයක් අකුරක් යම් කිසි කෙනෙක් වෙනස් කළා කපලා අඩු කළා වැඩි කළා වෙනස් කළොත් ධර්මය අධර්මය වෙනවා. තේරුණාද? මේ බුද්ධ භාෂිතයත් එක්ක භාෂාවත් එක්ක මේ බුද්ධ භාෂ මේ මාර්ගදී භාෂාවත් එක්ක සෙල්ලම් කරන්න යන්න ඕන නෑ. සෙල්ලම් කරපු මිනිස්සු ඉන්නවා හරියට. රේණුකානේ හාමුදුරුව තමයි වැඩියම සෙල්ලම් කරලා තියලා ඔක්කොම විකෘති කළා විනාශ කරලා තියෙන්නේ. තව හුඟක් අය කරලා තියෙන්නේ. බුද්ධඝෝෂ තමයි තව එක්කෙනෙක්. බුද්ධඝෝෂ ගඩිකොට ගුරුකොට තමයි රේණුකාන හාමුදුරුව මගේ ගමේ හාමුදුරුව ගුරුමෙට ගිහිල්ලා මේ අනාර්ය ධර්මයක් ඉගෙනගෙන ආපහු ඇහිල්ලා මේ බඩු පිම්බීම හැකිලිම කියන භාවනා ක්‍රමයක් අරගෙන ඇහිල්ලා උගන්නලා මිනිස්සුම. හැබැයි හොඳ සිල්වත්. ඒ කාලේ කවුරුත් පිළිගත්තා බොහොම සිල්වත් හාමුදුරනම්. මිනිස්සු බොහොම ගෞරවයෙන් සැලකුවා. හැබැයි පොත් ලිව්වා. ලියපු එකම පොතක්වත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැළපෙන දේවල් එකක්වත් ලියලා නැහැ. නොගැළපෙන අර අනාර්ය මාර්ග මේ මහා සාංගික නිකායට එහෙම නැත්නම් මේ මහායාන බුද්ධ ආගමට ගැළපෙන බුරුමේ තිබෙත් ධර්මයක් මේක ලියලා තියෙනවා. විසුද්ධි මාර්ගයට ගැළපෙන ධර්මයක් මේ පොත්වල ඔක්කොම ලියලා තියෙනවා. විශේෂයෙන්ම පටිච්ච සම්උප්පාද විවරණය කියලා පොතක් ලියලා තියෙන ලොකු පොතක්. මේකේ මේ බුදුහාමුදුරන්ගේ පටිච්ච සම්උප්පාද ධර්මය සම්පූර්ණයෙන්ම සහ මුලින්ම විකෘති කළ විනාශ කළ චක්‍ර වගයක් ඇඳලා මේක මේ පටිච්ච සම්උප්පාද අවිද්‍යා පටිච්ච සම්උප්පාද විග්‍රහය කොටස් තුනකට කඩලා පෙර භවයට කොටසක් මේ භවයට කොටසක් මතු භවයට කොටසකත් චක්‍ර ඇඳලා විකෘති කළ විනාශ කළා තියෙන්නේ. මේක මේ එක මොහොතක සිදුවෙන දෙයක්. මේ පටිච්ච සම්උප්පාද ක්‍රියාවලිය අවිද්‍යාවේ. උදාහරණයක් කියනවා නම් ඔබ පාරේ යනකොට කවුරුත් සාධුකාරයක් දෙන්නකොට මේක තමයි සබ්බේ සංඛාරා අනිච්චාති කිව්වේ. දැන් ඔබ බලාපොරොත්තු වෙනවා මේ විදුලි බලය නොකඩවා තියෙයි කියලා. නමුත් ඒක නිච්ච නැහැ. ඒකත් අනිච්චං. අනිච්ච තේරුම් ගත්තා නම් ওই විදුලිය බලය ගියාට කවුරුවත් ගැටුමක් ඇති කරගන්නේ නැහැ. අපහසුයක් ඇති කරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මං අර මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අවිද්‍යාවෙන් ක්‍රියාත්මක වෙන හැටි මේ අවස්ථා සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන අවස්ථා 15ක්, ඒ වගේම අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ නව අවස්ථාවක් තියෙනවා ආදී නව. ඔය ආදී නව අවස්ථාවක මේ අවස්ථාවම එක මොහොතක හිතේ ඇති වෙන දේවල්. මේ අතීත කාලයට ගිය ආත්මයට කොටසකුයි මේ ආත්මයට කොටසකුයි මතු ආත්මයට කොටසකුයි දාන්න දෙයක් නැහැ. මෙතෙන්දිමයි හේතුව කරන්නේ, මෙතෙන්දිමයි ඵලයේ කර්මයේ උරුම කරගන්නේ. උදාහරණයක් හැටියට ඔබ පාරේ දිගේ යනකොට කොහේ හරි කඩේක වඩේ බඳිනවා. මේ වඩේ බඳින එක ඔබ දැක්කේ නැහැ. ඔබට ආවේ වඩේ බඳින අර තෙල්වල බැදෙන සුවඳ. ඔබේ නහරේ නහයටයි ආවේ, ආයතන සලායතනයටයි ආවේ. එතකොට අර අවිද්‍යාපටිච්ච සම්පාදේ ක්‍රියාත්මක වෙන්නේ සලායතන පච්චය. සලායතන පස්සු පච්චා පස්ස. නාසයට අර වඩේ බඳින සුවඳ ආවා. ආව ගමම්ම දැන් ඔබ මේ කිසිම දෙයක් නැහැ පාරේ යනකොට නාහයට අර වඩේ වදින සුවඳ ආව ගමම්ම ඔබට එතකොටම අර සලායතන පච්චය ආපහු ගියා නාම රූප. ආ වඩේ වදින්නේ. දැන් වඩේකේ රූපය ඔබට දැන් මැවි පේනවද හිතට? පේනවා. අර සුවඳයි ආවේ. වඩේක අර වදින වඩේකේ කරකර ගාලා කන රහ ඔබේ කටට කෙල උනනවා. අර කරකර ගන්න රස හඬ ඇති වෙනවා. සලායතනෙම ඔය නාම රූපේනවා. මේ වඩේක පාට සුවඳ රස සියලු දේ කටට කෙල උනනවා. අන්න ඔබ අවිද්‍යාපත්‍ය සංකාර. දැන් අර නාම රූපපත්‍ය විඥාන. විඥානපත්‍ය සංකාර. දැන් ඔබ මේ වඩේක හොයන්න යනවා. වඩේකට කැමැත්තක් ඇති වුණා. තණ්හාවක් ඇති වුණා. වඩේ වදින කඩේට ගියා. ගත්ත වඩේකක් අන්න අර වඩේක වේදනාවක් ඇති වුණා. උපාදානය කරගත්තා. වඩේක ගත්තා. වඩේ ලෙඩේ හැදුණා. කෑවා. ඔය පටිච්චසමුප්පාද ක්‍රියාවලියම ඔතන ඔය විනාඩි ගානක් තුල ක්‍රියාත්මක වුණා. අවිද්‍යාවේ. ඔක මේ ගියාත්මයට කොටසයි මේ ආත්මයට කොටසයි මතු ආත්මයට කොටසයි දැම්මනම් ඒක වැරදි. ඔය පටිච්චසමුප්පාද කියාවෙම කැමැත්තට බැඳුණා, පටිච්ච වුණා, අර වඩේක පිළිබඳව සංඋප්පාද කරගත්ත, වඩේක උපාදානය කරගත්ත, කෑවා, වඩේ ලෙඩේ හැදුණා, ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම ඇති වුණා. ඔය ඔක්කොම මේ වර්තමාන මොහොත තුළ විනාඩියක් දෙකක් තුළ සිද්ධ වෙච්ච ක්‍රියාකාරකමක් තමයි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අවිද්‍යා මූලයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එක පැවැත්ම. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විතරයි අද බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහපිරිවෙන්වල බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ ඉස්කෝල්වල උගන්වන්නේ. වෙන මොකක්වත් උගන්වන්නේ නැහැ. නමුත් බුද්ධ දේශනාවේ විභංග ප්‍රකරණේ ඉතා පැහැදිලිව මහවග්ගපාලියේ ඉතා පැහැදිලිව තියෙනවා මේ පටිච්ච සමුප්පාද විග්‍රහය 84 ආකාරයකට විග්‍රහ කළා. සමහර තැන්වල මහා නිදාන සූත්‍රයේ 96 ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා. මේ පටිච්ච සමුප්පාද විග්‍රහය බුදු කෙනෙකුට හිතන්න බැරි තරමට විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් විභංග ප්‍රකරණේ මහවග්ගපාලියේ මේක මහා නිදාන සූත්‍රයේ සූත්‍ර පිටකේ තුනේම විග්‍රහ කරලා තියෙනවා. මේකෙන් අපි තෝරගන්න ඕන කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයක් තියෙනවා. කුණු මුල් තුන උදුරා දමන පටිච්ච සමුප්පාද විග්‍රහයක් කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය. ඒක නිවනට මඟ. ඒක හැබැයි බුද්ධාගමේ නෑ. බුද්ධාගමේ ඒක කිව්වනම් ආගමක් වෙන්නේ නෑ, ධර්මයක් බවට පත් වෙනවා. හැබැයි ඒක උගන්නන්නත් බෑ, උගන්නන්නත් බෑ, ඉගෙන ගන්නත් බෑ. ඒක මේක දැනගෙන තේරුම් අරගෙන අනුගමනය කළ යුතු ක්‍රියාකාරකමක් මේ කුසල මූල පටිච්ච සම්පාද විග්‍රහයෙන් කියවෙන්නේ. එතෙන්දී කුසල මූල පටිච්ච සම්පාදේ හැබැයි අකුරට වචනයට ගලපලා මේ මහාවග්ගපාලියෙත් විභංග ප්‍රකරණෙත් කුසල මූල උද්දේශය හැටියට විග්‍රහ කරලා තියෙනවා. කුසල මූල පත්‍ය සංකාර අවිද්‍යාන්නේ පටන් ගන්න. කුණු මුල් තුන උදුරන්න සංකාර උදුරන්න ඕන. කුසල මූල සංකාර පත්‍ය කුසල මූල නාම රූපච්ච සලායතන චට්ටායතන ඒ වගේම පස්සන සම්පස්සන පස්ස ඒ වගේම වේදනා තියෙනවා තණ්හාන පසාදෝ උපාදානන අදිමොක්කෝ ඒව මේ තේසන් ධම්මානං සමුදයව හෝති. සමුදය උපදින්නේ නැහැ කුසල මූල පටිච්ච සම්පාද ක්‍රියාවලිය කරනකොට. මේක විග්‍රහයක්. මේක නිවනට උපකාර වන විග්‍රහය. තමන්ගේ හිතේ කෙලෙස් අලුතෙන් උපදින් නෑ. මේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය තේරුම් ගත්ත පුද්ගලයෙක් ආනපාන සති සමාධියේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනකොට ඔබ තුළ කුසල මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ආනපාන සති සමාධියේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් වඩන්න නම් ඔබ තුළ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. මේ දෙපැත්ත දෙක තේරුම් ගත්තොත් විග්‍රහ කළොත් අන්නේ පුද්ගලයා මගපල් ලබන්න පාර තේරුම් ගන්නවා, කියා ගන්නවා, නිවනට මග වහගන්න නැහැ කොයි වෙලාවකවත්.
අවසරයි අරහතුන් වහන්ස. දැන් අපි මනෝමය කාය තුල තැම්පත් කර ගන්නවා නිච්ච සුඛ අත්ථ වශයෙන් ගත්තොත්, එතකොට නැවත නැවත අපිට ඒක මතකයට එන්නේ චිත්තජ
කාය. මතු කර කර සංකාර හැටියට, සංකල්පනා හැටියට, සංකප්ප හැටියට මතු කර කර එන්න පුළුවන්, ගන්න පුළුවන්. ඒකෙන් සුවයක් විඳින්න පුළුවන්, ආමිෂ සුවයක්.
ඒක චිත්තජ කාය තුලින් නේද? අද ඒක
අපිට චිත්තජ කාය තමයි ඒක මතු කරලා ගන්න.
ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. අවිද්‍යාව කියන එකත් අවිජ්ජා කියන එතන වචන දෙකක්, ඒ දෙකේ
මෙහෙමයි වචන දෙක. අවිජ්ජා කියන එකක් එකක් අවිජ්ජ. අවිද්‍යාව කියන එක තව වචනයක්. ඔය දෙක මේ බොහෝම රේඩියෝ වල, ගුවන් විදුලි වල, චැනල් වල බණ කියන ලොකු නායක හාමුදුරුව මේ අවිද්‍යාව කියන එකයි අවිජ්ජා කියන එකයි වචන දෙක බොහෝ තැන්වල පටලවාගෙන කියනවා. අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය, අභිච්ච කැමැත්ත, දැඩිව තණ්හාවෙන්, දැඩි ලෝභයෙන්, දැඩි ආසාවෙන් කටයුතු කරනකොට කියනවා අභිච්ච අභිජ්ජා. අවිද්‍යාව කියන්නේ විනිවිද බලලා මේකේ වේදිතබ්බෝ විඤ්ඤෝහීටි නැහැ, මේක ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී, තථාවාදී යථාකාරී විදිහට දකින්න බෑ. හේතුඵල ධහමට ණයමිනියට ගලපා බලන්න බැරි නම් ඒක අවිද්‍යාව. ඒකයි අවිද්‍යාව.
ඒ වගේම ගරු අරහතුන් වහන්සේ තවත් තියෙනවා මිත්‍යා, මිත්‍යයි මේ මිජ්ජායි කියලා වචන දෙකක්
තියෙනවා. මොකද්ද?
මිත්‍යා දෘෂ්ටිය කියනවා, අයි මිජ්ජා කියලාත් වචනයක් තියෙනවා අපි.
මිත්‍යා මට වචන දෙක හරියට තේරුන්නේ නැහැ. මිත්‍යා
මිත්‍යා මිත්‍යා මිත්‍යා මත කියලා අපි කියන මිත්‍යා දෘෂ්ටිය
කියනවා. මිත්‍යා දෘෂ්ටිය කියනවා. ඒක මිත්‍යා මත කියන. ඔව්.
ඒ වගේම ඒකටම තව වචනයක් කියනවා මිච්ඡා, මිච්ඡා කියලා
තියෙනවා. ඔව්, මිච්ඡා කියලත් මාර්ගදී වචනයක් තියෙනවා, මිත්‍යා කියලත් කියනවා. ඒ දෙකම මාර්ගදී භාෂාවෙත් පරිහරණය කරලා තියෙනවා. දෙකම වැරදි. මිත්‍යා දෘෂ්ටිය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම
මිත්‍යා දෘෂ්ටි කියනවා, මිත්‍යා දෘෂ්ටි කියනවා, දෙකම පාවිච්චි කරලා තියෙනවා ත්‍රිපිටකයේ. මාර්ගදී වචන දෙකම.
අනෙක් ප්‍රශ්නේ තමයි විදර්ශනායි විපස්සනායි දෙක අතර වෙනස.
බුද්ධ දේශනාවේ කොතනකවත් කිසිම තැනක විදර්ශනා කියලා වචනයක් නැත. ඒක සංස්කෘත වචනයක්. බුදුහාමුදුරුව චූලවග්ගපාලියේ 101 වෙනි පිටේ අර සකුලා දකුලා දෙන්නට කිව්වා මේ මේ සක්කාය දිට්ඨි මේ වචනේ පාවිච්චි කරන්න එපා කියලා. ඒක ආර්යෝපවාදයක් වෙනවා කිව්වා, මේ ධර්මයේ විකෘති වීමක් වෙනවා කිව්වා. නමුත් අර රේණුකානි හාමුදුරුව ලිව්ව පොතක් විදර්ශනා භාවනා. එහෙම භාවනාම බුද්ධ දේශනාවේ නැහැ. මාගදී භාෂාවේ මට පෙන්වන්න පුළුවන් නම් විදර්ශනා කියන වචනේ තියනවා කියලා. තියෙන්නේ විපස්සනා, තියෙන්නේ විපස්සති, විපස්සනා. විපස්සනා කියන්නේ වැරදි දේ වෙන් කර කර ප්‍රහාණය කළ අස් කරනවා. විදර්ශනා කියන වචනේ මාගදී භාෂාවේ කොහෙවත් නැහැ. විදර්ශනා භාවනාවකුත් නැහැ.
අවසාන ප්‍රශ්නේ තමයි ගරු අරහතුන් වහන්ස, දැන් ණය ගනුදෙනුවක් කලන්න නොහැකි දරුවෙක් අපි එක්කන් ආවොත් එතන ඒ
එතන යම් ආකාරයකට වැරදි දෙයක් වැරදි පුද්ගලයෙකුට කරන්න ඔබ බලෙන් ඔබන්න යන්න බෑ. ඒකින්ද තමයි අපි කියලා තියෙන්නේ අඩු ගානේ අවුරුදු 15ක්වත් යනකම් මේ වගේ ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න බෑ. මේකට යොමු කරන්න හුඟක් අමාරුයි.
එතකොට එක්කන් ආපු ඒ අම්මට හෝ තාත්තට ණය ගනුදෙනුවක් සිද්ධ වෙනවද?
ඔව්, යම් ආකාරයකට. දැන් ඔයගේ තේරුම් ගන්න බැරි ළමෙක් එක්කන් ආව තාත්තා කෙනෙක් පුතාව මෙතෙන්ට ඇවිල්ලා දැන් පුතා මේ අනේ තාත්තේ මට අර කටින් තේරෙන්නේ නැහැ, මෙතන මේ වචන තේරෙන්නේ නැහැ කියලා මේ කතා කරන්න පටන් ගත්තා. දැන් හැම මිනිහකටම මේක ලොකු ප්‍රශ්නයක්. ඇයි දැන් ඒ දෙන්න හොගාලා කතා කරනවා? ඉතින් ණය වෙන්නත් අනික ඔක්කොම මිනිසුන්ගේ අවධානය අර කතාවට යොමුනා. අනික අයට බණ අහන්න නැහැ, ඒ දෙන්නට බණ අහන්න නැහැ. පස්සේ ගෙදර ගියා යන දෙන්නම. මේක මේ සිද්ධ වෙච්ච දෙයක්. මේ දැන් භාවනා වැඩසටහන් කීපයකට පෙර
එහෙම කරදරයක් නොකළොත් ප්‍රශ්නයක් නැහැ නේද?
කරදරයක් නොකළොත් නම් ප්‍රශ්නයක් නැහැ. තේරුම් ගත්තොත් නම් වඩාත් ප්‍රශ්නයක් නැහැ. තේරුම් ගන්න පුළුවන්කම තිබුණොත් හරි, තේරුම් ගන්න බැරි වුණොත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේක සමහර විට පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙනවා නම්. දැන් අපේ පොළොන්නරුවේ අරියමුත්‍ති පොඩි හාමුදුරුවෝ අවුරුදු 15 තමයි මේ බණ අහන්න ආවේ. අම්මටත් හොරෙන් තමයි මේ බණ අහන්න ආවේ. ඔය පිටිපස්සට වෙලා දිගටම ආගෙන හිටියා. ආගෙන හිටලා තමයි මේ අවුරුදු 16 වෙනකොට මේක තේරුම් අරගෙන මේ අවුරුද්දක් දෙකක් මේ බණ අහලා මහණ වුණේ. මහණ වෙලාද මේ බොහොම උගත් වියත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඩා හොඳට මේ ධර්මයේ හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කරනවා. එහෙම පුළුවන් අයත් ඉන්නවා, බැරියක් ඉන්නවා. තමහර විට 60 පැන්නත් තාමත් මේක තේරුම් ගන්න බැරි අය බහුලයි. අර මත් වෙච්ච අය, අර බුද්ධියෙන් මත් වෙච්ච අය, උගත්කමෙන් මත් වෙච්ච අයට මේක තේරුම් ගන්න බැරි වෙනවා. ඒක නිසා අපිට කරන්න දෙයක් නැහැ. මේ වයස කියන එක නෙමෙයි මේක. මේ ධර්මයේ තේරුම් ගත්තොත් හේතුඵල ධහමට ණය විනයට බහා සතිමා විනය ලෝකේ අභිජා දෝමනස්ස තේරුම් ගත්තොත් හරි
වාසියට දීර්ඝ අගුසෙ ලැබේ.